නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බං සුනාති සෝතේන සබ්බං පසති චක්කුණා නච දිඨං සුතං ධීරෝ සබ්බං උච්චිතු මරහති චක්කුමාස යතා අන්ධෝ සෝතවා බදිරෝ යතා පඤ්ඤවාස යතා මූගෝ බලවා දුබ්බලෝ රිව අත අත්තේ සමුප්පන්නේ සයේත මත සායිතන්ති. සද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි, අදත් මේ පින්වත් පිරිස සම්බන්ධ වෙලා ඉන්නේ අපි කාලයක් තිස්සේ දැන් පවත්වගෙන එන මේ ආධුනික යෝගාවචරින් සඳහා යම් කිසි උපදෙස් ලබා දෙන වැඩසටහනකට. ඉතින් ඒ සම්බන්ධ වෙච්ච පිරිසට අපි මුලින්ම යම් කිසි වෙලාවක් අරගෙන විනාඩි 20ක් 30ක් අරගෙන ධර්මදේශනාවක් සිද්ධ කරලා ඊට පස්සේ අපි ඒ ගැටලු දිහාවට ප්‍රශ්න දිහාවට යොමු වෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි සතියක විරාමයකටත් පස්සේ තමයි හම්බෙලා තියෙන්නේ. මොකද ගිය සතියේ යම් කිසි ඒ පොයක් යෙදිච්ච හින්දා අපිට මේ වැඩසටහන පවත්වන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් කොහොම හරි අපි නැවතත් සම්බන්ධ වෙලා ඉන්නවා. මේ විදිහට පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි බලමු අදත් ඒ පිරිසට යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරලා එතනින් එහාට ඊට පස්සේ ප්‍රශ්න දිහාවට යමු වෙන්නේ. ඉතින් අද ධර්ම දේශනාවට මම කැමති යම් කිසි අදහසක් යම් කිසි දෙයක් ඉදිරිපත් කරලා පටන් ගන්න. දැන් අපි ගමු ඔය සාමාන්‍යයෙන් මුහුදු වෙරළක අපිට දකින්න ලැබෙනවා යම් කිසි වෙලාවක මේ තරුණයෙක් එහෙම නැත්නම් තරුණියක් ඒ රළපදින ක්‍රීඩාවක යෙදෙනවා. ඉතින් මේ සාමාන්‍ය ලංකාවෙත් යම් යම් සුදුසු මුහුදු තීර තියෙනවා මේක සඳහා. ඊළඟට ඔය ඕස්ට්‍රේලියාව වගේ මුහුද ආශ්‍රිතව ජීවත් වෙන බොහෝ දෙනෙක් මුහුද ආශ්‍රිතව ජීවත් වෙන රටක වුණත් මේ සඳහා ගොඩක් ඒ සුදුසු ස්ථාන තියෙනවා. ඉතින් ඒ වගේ සුදුසු ස්ථානයකට ගිහිල්ලා මෙන්න මේ තරුණයා කියමුකෝ අපි. මේ තරුණයා අන්න අර රළපදින ක්‍රීඩාව සඳහා නැත්නම් සර්ෆින් සඳහා තමුන්ගේ සූදානමක් ඇති කරගන්නවා. එතකොට බොහෝ වෙලාවට මේ රළවලින් මිනිස්සු ඉවතට ගමන් කිරීම තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. රළවලින් පලා යෑම තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. මේ රළවලට බියවීමක් තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. නමුත් මෙන්න මේ ක්‍රීඩාවේ යෙදෙන මේ තරුණයාට මෙන්න මේක බොහොම ප්‍රියජනක දෙයක්. මේ රළ කියන දේ බොහොම ප්‍රියජනක දෙයක්. රළ හොයාගෙන යන ස්වභාවයක් මේ පුද්ගලයා තුළ තියෙනවා. ඉතින් මොකද කරන්නේ? අන්න අර යම් කිසි ඒ පුවරුවක් ඒ සර්ෆින් බෝඩ් එකකුත් අරගෙන මේ තරුණයා අන්න අර රළ දිහාවට නැත්තම් මේ ක්‍රීඩකයා අර රළ දිහාවට තමයි එයාගේ ගමනේ යෙදෙන්නේ. රළ වලින් ඉවතට යන වෙනුවට අන්න අර පීනගෙන අර මහා රළ බිඳෙන දිහාවට මේ තමුන්ගේ ඒ පුවරුවත් ඇතැතිව ගමන් කරනවා. ඒ දිහාවට යනවා. ඉතින් ඒ ගිහිල්ලා මොකද කරන්නේ? මේ තරුණයාගේ මේ ක්‍රීඩකයාගේ යන්න බලාපොරොත්තු වෙන ස්ථානේ තමයි අන්න අර රළ ඇති වෙලා රළක් නැගිලා බිඳෙන ස්ථානෙට ඒ කැළඹුණු ස්ථානෙට තමයි ගමන් කරන්න අදහස තියෙන්නේ. එනේ කැළඹුණු ස්ථානේදී මේ තරුණයා උත්සාහ කරනවා, මේ ක්‍රීඩකයා උත්සාහ කරනවා මොකක්ද? අන්න අර අලුත නැගෙන රළ පදින්න ඒ රළ සුදුසු විදිහට තමුන්ගේ මේ පුවරුවත් ආධාරයෙන් මෙන්න මේ රළ පදින ක්‍රීඩාවක් කරන්න තමයි යන්නේ. ඉතින් ඒ සඳහා අන්න අර ඒ අලුතෙන් නගින රළක් අල්ලගන්න ඒ රැළට සුදුසු ස්ථානෙට යොමු වෙන්න මේ තරුණයා උත්සාහ කරනවා. ඒ සඳහා වීරයක් දරනවා. ඉතින් එහෙම වීරය දරනකොට එහෙම උත්සාහ කරනකොට අන්න ටිකෙන් ටික අන්න අර රළක් අල්ලගෙන ඒ රළක් පදින ස්වරූපෙට එන්න මේ තරුණයාට හැකියාවක් තියෙනවා. අර තමුන් හරියට ස්ථානයට පැමිණියාට පස්සේ ඒ සුදුසු ස්ථානයට පැමිණියාට පස්සේ අන්න අර ඒ රළ ප්‍රයෝජනෙට අරගෙන යම් කිසි ගමනක යෙදෙන්න හැකියාවක් තියෙනවා. ඊළඟට ඒ රළේ තියෙන ශක්තිය ප්‍රයෝජනෙට අරගෙන මෙන්න මේ රළ මේ පුවරුවක් ආධාරයෙන් පදින්න පුළුවන් හැකියාවක් මේ තරුණයාට දියුණු වෙලා එනවා. ඉතින් ඒ විදිහේ උත්සාහයක් දරන ක්‍රීඩකයෙක් තමයි මේ ඉන්නේ. ඉතින් ඕක මුලදී අගන් ආධුනිකයෙක්ට කරන්න පුළුවන් හැකියාව ටිකක් අඩුයි. ඒ වෙනුවට අන්න පීනන්න පුළුවන් හැකියාවක්. ඊට පස්සේ මෙන්න මේ පුවරුව කොහොමද පාවිච්චි කරන්නේ, පුවරුවේ කොහොමද තමුන්ගේ සමබරතාවය රඳවගන්නේ කියලා යම් කිසි විදිහක හැකියාවක් ශක්තියක් දියුණු කරගත්ත කෙනෙක්ට තමයි මේ විදිහේ දෙයකට යොමු වෙන්න පුළුවන්. එහෙම දියුණු කරගත්ත කෙනෙකුත් අන්න කාලයක් තිස්සේ මෙන්න මේ වැරදෙමින් පැටලෙමින් මෙන්න මේ වැරදින තැන් හොයාගෙන කොයි විදිහයටද මේක හරියට නිවැරදිව කරන්න ඕනි කියලා හොයාගෙන අන්න එහෙම එහෙම ක්‍රමයෙන් ක්‍රමයෙන් දියුණු වෙලා අන්න වේලාවක මෙන්න මේ විදිහේ ඇති වෙන රලක් කොහොමද සුදුසු වෙලාවේදී අල්ලගෙන මෙන්න මේ පුවරු ආධාරයෙන් මේ රළ පදින්නේ කියලා මේ තරුණයා ටිකෙන් ටික හැකියාවක් දියුණු කරගන්න, ශක්තියක් දියුණු කරගන්න. ඉතින් එහෙම කෙනෙක් තමයි අන්න ටිකෙන් ටික අන්න අර සුදුසු රැලක් නැගිලා එනකොට අනේ සුදුසු රැලම ප්‍රයෝජනෙට අරගෙන ඒ රළ පදින්න හැකියාවක් තමුන් තුළ එනවා. ඒ රළම ප්‍රයෝජනෙට අරගෙන ඒ රළ දිගේ අන්න අර පුවරු ආධාරයෙන් තමුන් ඒ නැගිටලා ගමන් කරන්න මේ තරුණයාට හැකියාවක් එනවා. ඉතින් ඔහොම ඔහොම ටික ටික පුරුදු වෙලා යම් කිසි දවසක අන්න මේකේ මේ ක්‍රීඩාවේ තියෙන යම් කිසි ඉහළම අවස්ථාවක් මොකද්ද? ඔය රළ අපිට බිඳෙනවා පෙවුනට ඈත තියලා වෙරළ තියලා බලනකොට මේක මුළු රළෙම බිඳෙනවා කියලා පෙනුනට ඇත්තටම වෙන්නේ වෙන මේ ඉහළ කෙරවල ඇවිල්ලා අර මැද හරිය වසා ගැනීමක් තමයි කරන්නේ. එතකොට ඔය රළ බිඳෙනවා වගේ පේන අවස්ථාවේදී ඔය රළේ ඇතුලේ තියෙනවා යම් කිසි උමගක් වගේ දෙයක්. එහෙම නැත්නම් බැරල් එකක් වගේ දෙයක් තියෙනවා මෙන්න මේ රළ බිඳෙනකොට. ඉතින් එතකොට දැන් ඔය ක්‍රීඩාව කරන තරුණයෙක්ගේ ඉහළම ළඟාවීම, ඉහළම හැකියාව තමයි මොකද්ද? අන්න අර රළ බිඳෙන අතරෙදි අන්න අර බැරල් එකක් වගේ හැදෙනවා මේ රළේ ඇතුලේ. අන්නේ බැරල් එක පුරාවට මෙන්න මේ පුවරු ආධාරයෙන් මේ රළ පදින්න පුළුවන්ද? රළ පදින්න හැකියාවක් තියෙනවද? කොච්චරනම් වෙලාවක් මට ඒ විදිහට, කොච්චරනම් අවස්ථාවක් මට ඒ විදිහට මෙන්න මේ බාහිර ලෝකෙට නොපෙනෙන මෙන්න මේ බැරල් එක ඇතුලේ, එහෙම නැත්නම් මේ උමග ඇතුලේ මෙන්න මේ රළේ පදින්න පුළුවන්ද කියලා අන්න එහෙන ප්‍රවීණ ක්‍රීඩකයෝ උත්සාහවත් වෙනවා. ප්‍රවීණ ක්‍රීඩකයෝ තමුන්ගේ ඒ ක්‍රීඩාවේ ඉහළම තැනට විදිහට සලකන දෙයක් තමයි ඕක. මොකද්ද? අන්න අර උමග ඇතුලේ රළපදින. එතකොට බාහිර ලෝකෙට පේන්නේ මේ තැනත්තාව මේ රළේට අහු වෙලා බිඳිලා විනාශ වෙලා ගියපු විදිහට තමයි පේන්නේ. නමුත් අන්න ඇතුළත තාවමත් අන්න අර උමග තුල තාවමත් මෙන්න මේ පුවරු ආධාරේ රළපදිමින් ඉන්නවා. ඉතින් ඔහොම දෙයක් ලං කරගත්තොත් ඒක තමයි මේ ක්‍රීඩකයාට තියෙන ඉහළම ළඟා කර ගැනීමක්. ඉතින් මේ විදිහේ අත්දැකීමක් තම තමුම්ම විඳපු කෙනෙක් ක්‍රීඩකයෙක් ප්‍රකාශ කරනවා, අනිත් බලාගෙන ඉඳපු පිරිසට ප්‍රකාශ කරනවා. මොකද්ද? මං මෙන්න මේ විදිහට උමග ඇතුලේ, මේ රළෙන්ම හැදිච්ච උමග ඇතුලේ මේ රළ පදින වෙලාවේදී, ඒ යෙදෙන වෙලාවේදී මට ඒක හරියටම අමුතුම ලෝකෙකට ගියා වගේ දැනීමක් තියුණා. මට හරියටම මේ කාලෙන් වෙන් වුණා වගේ දැනීමක් තියුණා. කාලය එතන පවතින්නේ නෑ වගේ දැනීමක් තියුණා. ඒ වගේම මට මේ ඉන්න ස්ථානෙන්, එහෙම නැත්නම් දේශයෙන් වෙන් වුණා වගේ හැඟීමක් තියුණා කියලා මෙන්න මේ තරුණයා තමුන්ගේ අත්දැකීම අනිත් පිරිසට ගෙන හැර දක්වන්න උත්සාහ කරනවා. මොකද්ද කියනවා? මේක මම මේ ඉඳපු සුළු වේලාව ඇතුළත මට ඒ කාලෙන් වෙන් වුණා වගේ, ඊළඟට දේශයෙන් වෙන් වුණා වගේ ස්වභාවයක් මම අත්දැක්කා. හරියට අනුමුතුම ස්වභාවයක් මම අත්දැක්කා කියලා තමුන්ගේ අන්න අර අත්දැකීම පිරිසට ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් අපිට මේ බාහිර ලෝකේ දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. වටපිටාවේ දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ විදිහේ ශක්තියක් තමුන් තුළ දියුණු කරගෙන මෙන්න මේ විදිහේ ක්‍රීඩාවක යෙදෙන පුද්ගලයෙක්. ඉතින් දැන් මේ එකතු වෙලා ඉන්න පිරිස එකතු වෙලා ඉන්නේ ඔයගේ කතාවක් අහන්න නෙවෙයිනේ. නමුත් අන්න අපිට මේ වගේ දෙයකිනුත් යම් කිසි සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකක් සඳහාද? අපි මේ දරණ ප්‍රතිපදාව, මේ සති ප්‍රතිපදාවත් හරියටම අන්න අර රළ පදින ක්‍රීඩකයෙක් පුරුදු කරන දෙයක් වගේ යම් කිසි ගැළපීමක් තියෙනවා. මොකක් සඳහාද? අන්න අර මේ ජීවිතයේ නැමැති මුහුදේ රළපදින්න හැකියාවක් ඒ නැගිලෙන රැළ පදින්න හැකියාවක් අපි තුල අපි දියුණු කරගන්න උත්සාහවත් වෙනවා. විශේෂයෙන් මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිස තමුන්ගේ දිනෙදා වැඩ කටයුතු කරමින් ඒ ගිහි ජීවිත ගෙවමින් කාලය ගත කරන පිරිසක් තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට ඔය ජීවිත තුලත් මහ විශාල රළ නැගිලා එනවා. තම තමුන්ට අත්දකින්න පුළුවන්. මේ රළවලට නැගිලා අපිව අහු වෙලා අපිව බිඳිලා විනාශ වෙලා යනවා කියලා අත්දකින්න පුළුවන්. නමුත් අන්න ඒ විදිහේ දෙයක් අත්දැකට මොකද මේක නැවත නැවත කරනකොට මේ ප්‍රතිපදාවේ නැවත නැවත යෙදෙනකොට අන්න මේ තැනත තේරුම් ගන්නවා මේ නැගිලා එන හැම රළක්ම අපිට මේ ප්‍රතිපදාව වඩන්න. එහෙම නැත්නම් අර රළ ඒ නැගිලාවට මොකද ඒකෙන් ක්‍රීඩාවක් සඳහා යොමු වෙන්නේ. ඒ රළේ පදින්න හැකියාවක් අපි තුල දියුණු කරගන්න පුළුවන් මේකෙන් කියලා. අන්න මේ තැනත්තා ටිකෙන් ටික තමුන් තුල යම්කිසි ශක්තියක් දියුණු කරගන්න උත්සාහවත් වෙනවා. ඉතින් ඒක කරන්න පුළුවන් ටිකෙන් ටික කාලයක් තිස්සේ මේක නැවත නැවත පුරුදු කරනකොට නැවත නැවත උත්සාහවත් වෙනකොට අන්න මේ සතිය කියන එක තමුන්ගේ ජීවිතේට පළපදියම් කරගන්න පුළුවන් වෙනකොට ස්ථාවර කරගන්න පුළුවන් වෙනකොට අන්න මේක බොහොම විනෝදදනක ක්‍රීඩාවක් වගේ මේ රළපදින ක්‍රීඩකයෙක් වගේ මේ නැගිලා එන රළක් රළක් පාසා මම කොහොමද මේ ගමනේ යෙදෙන්නේ මගේ මේ ජීවිත ගමනේ මේ රළ කොහොමද මම මුහුණ දෙන්නේ කියලා දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ විදිහේ උත්සාහයක් දරනකොට ඒ විදිහේ වැඩපිළිවෙලක යෙදිලා ඉන්නකොට අන්න අපි කොහොමද එහෙනම් මේක තව ටිකක් පැහැදිලි කරගන්නේ කියලා අපි බලමු. ඉතින් ඒ සඳහා මම කැමති මොකද අන්න මුලින්ම මේ පටන් ප්‍රතිපදාව පටන් ගන්න කෙනෙක් කොයි විදිහටද මේක උත්සාහවත් වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. එතකොට මේ තැනත් අපි හිතමු ඇවිදිනවා. ඇවිදින ගමන් බලනවා මම මේ ඇවිදිනවා කියන දැනීමත් එක්ක ඉන්න පුළුවන්ද? ඒ පිළිබඳ මගේ යම්කිසි සිහියක් යොමු කරගෙන මට ඉන්න පුළුවන්ද කියලා තමයි දරන උත්සාහය. ඔක තමයි පටන් ගන්න වෙලාවේදී දරන උත්සාහය. ඉතින් මේ සඳහා අපි යම්කිසි විදිහක බාහිරෙන් එන දේවල් යම්කිසි ආවරණය කිරීමක් විදිහේ දෙයක්ුත් කරනවා. අර තමන් අර වම දකුණ කියලා අර කකුලට දැනෙන දැනීමත් එක්ක ඒ ස්පර්ශෙත් එක්ක ගමන් කරන්න අපි උත්සාහ කරනවා. ඒ ගමන ඒ විදිහට පවත්වන්න අපි උත්සාහ කරනවා. වටපිටාවට අපේ අවධානය සිහිය යන නොදී පවත්ව ගන්න අපි උත්සාහවත් වෙනවා. යම් කිසි විදිහක කියනවා නම් අපේ මේ ඉන්ද්‍රියන් අපි යම් කිසි විදිහකට හිර කිරීමකට ලක් කරනවා. කොහෙද හිර කරන්නේ? මෙන්න මේ කයේ තමයි හිර කරන්නේ. කයේ දැනෙන දැනීමකට හිර කළා අන්න අර බාහිරට ගලන ස්වරූපේ ටිකක් අඩු කරන්න ඒකට ටිකක් එරෙහි වෙන්න අපි උත්සාහවත් වෙනවා. ඉතින් එහෙම එරෙහි වෙලා එහෙම උත්සාහවත් වෙලා මොකද කරන්නේ? අන්න පියවරක් දෙකක් තුනක් හතරක් ඔන්න ඒ විදිහට මට සිහියෙන් යන්න පුළුවන්ද කියලා ඒ පිළිබඳ සිහිය පවත්වන්න උත්සාහ කරනවා. හුස්මක් දෙකක් තුනක් හතරක් මට සිහියෙන් ඉන්න පුළුවන්ද කියලා අන්න උත්සාහවත් වෙනවා. එහෙම නැත්නම් දත් මදිනකොට දතක් දෙකක් තුනක් හතරක් හරි සිහියෙන් මදින්න පුළුවන්ද කියලා උත්සාහවත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔය වැඩේ පටන් ගන්න. නමුත් මේක මෙහෙම පටන් ගත්තら මොකද ටිකෙන් ටික මේක කරගෙන යනකොට නැවත නැවත මේ උත්සේ ක්‍රියාවත් වෙනකොට මේ තැනතර තේනවා මේ බාහිරයට ඇදිලා යන එක අපිට ওই විදිහට නවත්තන්න බෑ. ඔය විදිහට හිර කිරීමක් තුලින් නවත්තන්න බෑ. කොච්චර නවත්තන්න උත්සාහ කළත් අන අවස්ථාවක් ලද සැනින් මේ හිත අපේ අවධානය අන නොයෙකුත් දේවල් පිටිපස්සේ ඇදිලා යනවා. බාහිර ලෝකේ තියෙන දේවල් පිටිපස්සේ ඇදිලා යනවා කියලා මේ තමුන්ටම අදකින්න පුළුවන්. තමුන්ටම අදකින්න පුළුවන්. ඉතින් ගොඩ දෙනෙක් වැරදුනා පැටලුනා කියන අදහසකින් මේකට මුහුණ දෙන්න උත්සාහවත් වෙනවා. මගේ හිත අන්න බාහිරයට ඇදිලා යනවා, නිතරම බාහිරයට ඇදිලා යනවා, මේක නවත්තන්නම බෑ කියලා අන්න තමන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. නමුත් ඇත්තටම දැනගත යුතු තමයි ඒ වෙලාවට දෙන උපදේශ තමයි මොකද්ද? අන්න අර බාහිරයට ඇදිලා ගියාට කමක් නැහැ. ඒ ඇදිලා ගියපු බව දැනගන්න පුළුවන්ද? ශබ්දයකට ඇදිලා ගියා නම් ශබ්දයකට ඇදිලා ගියපු බව දැනගන්න පුළුවන්ද? හිතවිල්ලකට ඇදිලා ගියා නම් හිතවිල්ලකට ඇදිලා ගියපු බව දැනගන්න පුළුවන්ද කියලා අපිට මාර්ගයක් පෙන්වන්න පුළුවන්. ඉතින් එහෙම දැනගත්තාම අපිට අන්න යම්කිසි ශක්තියක් දිනු වෙලා එනවා. එක්කෝ අවශ්‍ය නම් කියන වචනේ තමයි මම පාවිච්චි කරන්නේ. අවශ්‍ය නම් අන්න ගෙනහල්ලා නැවතත් අර කයට යොමු කරන්න කයට ඉදිරිපත් කරන්න අපිට හැකියාවක් දියුණු වෙලා එනවා. නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ. එහෙම කළ යුත්තේම නැහැ. මොකද අන්න වෙන දිහාවකට ඇදිලා ගියත් ඒක බව දැනගන්න පුළුවන් නම්, ඒට ඇදිලා ගියපු බව දැනගන්න පුළුවන් නම්, අන්න ඒ අවස්ථාවේදී ඒ ඉදිරිපත් වෙන සතියත්, හිතවිල්ලක ඉන්නකොට ඉදිරිපත් වෙන සතියත් මේ ප්‍රතිපදාවම තමයි. එතරම් ගත්තොත් අර කය බලනවට වැඩිය යම්කිසි දියුණු වෙච්ච සතියකින් තමයි අපිට සිතවිල්ලක් දිහා හරි, එහෙම නැත්නම් සද්දයක් දිහා හරි අන්න බලන්න වෙන්නේ. ඒ පිළිබඳ සිහිය පවත්වන්න වෙන්නේ අර කලින්ට වැඩිය දියුණු වෙච්ච සිහියකින්, දියුණු වෙච්ච සතියකින් තමයි වගේ දෙයක් කරන්න පුළුවන් හැකියාවක් අපිට එන්නේ. ඉතින් එහෙම හැකියාවක් දියුණු කරන දිශාවට තමයි ඊළඟට අපි මේ ප්‍රතිපදාව යොමු කරන්න උත්සාහ කරන්නේ. යොමු වෙන උත්සාහ කරන්නේ ඔය හිතේ ගමන කියන එක අපිට පාලනයක් කරන්න අමාරුයි. පාලනයක් කරන්න අමාරුයි. එහෙම පාලනයක් කරන්න උත්සාහ කරත් බොහෝ වෙලාවට ඒක අසාර්ථක වෙනවා. අසාර්ථක වෙනවා. ඒ වගේම ඔළුවේ කැක්කුම් එනවා. ඔය භාවනා කරන්න යන කට්ටියට, භාවනා කරන්න යන කට්ටියට තියෙන ලෙඩේ තමයි ඕක. මොකද්ද? අනේ හිටපු ගමන් එන ඔළුව කැක්කුම්. හරිම අමාරුයි. මොකද්ද? අන්න අර පාලනය කරන්න උත්සාහ කළා, උත්සාහ කළා. තමුන්ගේ තුලින්ම වෙහෙසක් ඇති කරගන්නවා. වෙහෙසක් ඇති කරගන්නවා. ඉතින් මුලින් එහෙම දිසාවකුත් පෙන්නන ගතියක් තියෙනවා ඉතින්. නමුත් අන්න ටිකෙන් ටික ටිකෙන් ටික තේරුම් ගත්තොත් මෙන්න මේ හිර කිරීම ටිකෙන් ටික ලිහිල් කරලා අනේ වෙන ක්‍රියාවලිය අත්දකින්න පුළුවන් හැකියාවක් මේ තැනත්ත දියුණු කරගන්නවා. මේ යෝගාවචරය දියුණු කරගන්නවා. එතකොට අන්න අරමුණේ තියුණොත් අරමුණ බලන්නත් ප්‍රියභාවයක්, අරමුණත් හොඳයි කියලා ප්‍රියභාවයක් බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම අන්න පිටතට ඇදිලා ගියොත්, හිතවිල්ලකට ඇදිලා ගියොත් අන්න ඒකත් හොඳයි. ඒ පෙරළුණ පිට මීට වැඩිය හොඳයි කියලා අන්න ඒක දිහත් බලා ඉන්න පුළුවන් හැකියාවක් ටිකෙන් ටික දියුණු කරගන්න අපි ක්‍රියාවත් වෙනවා, උත්සාහවත් වෙනවා. ඉතින් ඒ විදිහේ ගමනක් තමයි අපි යෙදෙන්නේ. ඉතින් ඒ විදිහේ ගමනක් කරන කෙනෙක්ට යම් කිසි විදිහක උපදේශ මාලාවක් අඩංගු ගාතාවක්, ගාථා කීපයක් තමයි අද අපි ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් ඒකත් යම් කිසි විදිහක මන් දන්නේ බැලපු ගමන් යම් කිසි විදිහක පැටලෙන ස්වභාවිකුත් තියෙනවා. ඊළඟ මේක වැරදියට තේරුම් අරගෙන බොහෝම වැරදි විදිහට ඒ යම් කිසි ක්‍රියාවත් යෙදෙන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් කොහොම වුණත් බලමු අපේ ශක්ති ප්‍රමාණය අපිට තේරෙන විදිහට මේක පැහැදිලි කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ගාථා ටික ගත්තොත් මේක මහා කච්චායන ස්වාමීන් වහන්සේ අනේ යම් කිසි උපදේශ මාලාවක් විදිහට ඒ තේර ගාථාවලත් සඳහන් වෙනවා. මෙන්න මේ යෝගාවචරයේට දෙන උපදේශ මාලාවක් විදිහට ප්‍රකාශ කරන ගාථා ටිකක් තමයි මේ තියෙන්නේ. මොකද්ද තියෙන්නේ? සබ්බං සුනාති සෝතේන සබ්බං පස්සති චක්ුණා නච දිට්ඨං සුතං දීරෝ සබ්බං උච්චතු මරහති. ඔන්න ඔය විදිහේ තමයි පළවෙනි ගාථාව තියෙන්නේ. ඉතින් ඔදෙන්ට එනකොටත් තව පොඩ්ඩක් පොඩ්ඩක් ඉසිරියට අරගෙන යන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා. තව පොඩ්ඩක් පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මොකද්ද? දැන් අර මම සඳහන් කරා මෙන්න මේ විදිහට ඉන්ද්‍රියන් හිර කළා පටන් ගන්න. මොකද ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ යන ගමන නවත්තන වෙනුවට එන්නේ ගමන පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගන්න ප්‍රතිපදාවක තමයි අපි එදිලා ඉන්නේ කියලා. අර විදිහට කයේ හිර කළා පටන් ගත්තට, සක්මනේ හිර කළා පටන් ගත්තට, එහෙම නැත්නම් හුස්ම හිර කළා පටන් ගත්තට ටිකෙන් ටික ටිකෙන් ටික මේක ලිහිල් කළා. මෙන්න මේ ගමන පිළිබඳ දැනුවත් වෙන ස්වරූපයක් තමයි අපි අත් කරගන්නේ කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරන්නේ යදුනා. ඉතින් එතකොට එතනින් එහාට ගමන ගැන ගත්තොත් මේ තැනත්තා බොහොම සැහැල්ලුවෙන් ටිකෙන් ටික මෙන්න මේ ඉන්ද්‍රියන් මුදා හැරලා බොහොම සැහැල්ලුවෙන් ඒ යන ක්‍රියාවලිය ගැන අවධානයක් තමයි ඇති කරගන්න උත්සාහ කරන්නේ. ඉන්ද්‍රියන් මුදා හැරලම කියලා මම කිව්වේ අන්න අර හිර කිරීමක් වෙනුවට අන්න අර සැහැල්ලුවෙන් ඒ යන ගාමනට යන්න ඉඩ දීලා ඒක ගැන අවධානයක්, ඒක ගැන සිහියක් පිහිටවගෙන ඒ වැඩ කටයුතු කරන්න පුළුවන්ද කියලා තමයි උත්සාහවත් වෙන්නේ. ඒ විදිහට තමයි කටයුතු කරන්නේ. ඉතින් එතකොට මෙහෙම කරාම මේ තැනැත්තට එන ප්‍රධාන බාධාවක් තමයි මොකද්ද? අන්න අර මේක ලිහලා ඇරපු ගමන් අන්න තියෙන කුණු කන්දල් ඔක්කොම පිටිපස්සේ යන්න ගන්නවා. තියෙන කුණු කන්දල් ඔක්කොම අර අර අපි කියන්නේ අර අසුචියට බල්ලෙක් අදිනවා වගේ, එහෙම නැත්නම් මලකුණකට කවරෙක් අදිනවා වගේ අන්න බොහොම රසවත් විදියට ඇදගල ඇදිලා යන්නේ කොයි දිහාවටද? අන්න කුණු කන්දල් දිහාවට. ඉතින් එහෙම ගැටලුවක් තියෙනවා. ඉතින් ඒකට මුහුණ දෙන්න ශක්තියත් ඒක ටිකෙන් ටික දියුණු කරගන්න ඕනේ ස්වභාවයක් තියෙනවා. මොකද මෙහෙම දෙයක් වුණ ගමන් කෙනෙක් හිතන්නේ වැරදුනා, බැටළුනා, මට නැවතත් මුලාවට පත් වුණා කියලා තමයි හිතන්නේ. නමුත් ඒකෙන් ටිකෙන් ටික මුහුණ දෙනකොට නැවත නැවත මේ වැරදෙන, පැටලෙන දේවල් කියලා හිතෙන දේවල් වලටත් මුහුණ දෙනකොට තේරෙනවා අන්න කලින්ට වැඩිය මේකට සිහියකින් සතියකින් මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කලින් තරම් මුලාවට පත් නොවි මේකට මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා අත්දකින්න පුළුවන්. ඉතින් එහෙම අත්දකින්න කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ ඉන්ද්‍රියන් මුදා හැරලා බොහොම සැහැල්ලුවෙන් මෙන්න මේ යන ක්‍රියාවලියත් එක්ක සිහියෙන් ඉන්න පුළුවන් නම් ඒක තමයි මේ ප්‍රතිපදාව. ඒක තමයි මේ ප්‍රතිපදාවේ ඊළඟ පියවර කියලා මේ තැනතර අත්දකින්න පුළුවන්. එතකොට එහෙම ඉන්නකොට අන්න මොකද්ද මේ ජීවිත ගමනේ රළ නැගිලා එනවා මේ තැනතර දකින්න පුළුවන්. මේ ජීවිත ගාමනේ රළ ඉදිරිපත් වෙන විදිහ මේ තැනතර දකින්න පුළුවන්. ඉතින් ඔහොම ඔහොම ටිකෙන් ටික අර විශ්වාසයක් දියුණු කරගන්න හැකියාවක් මේ තැනතර ඉදිරිපත් වෙලා එනවා. මේ යෝගියාට ඉදිරිපත් වෙලා එනවා. ඉතින් එහෙම විශ්වාසයක් දියුණු වුණ කෙනෙක්ට අනේ විදිහට ඉන්ද්‍රියන් මුදා හැරලා ඔහේ සැහැල්ලුවෙන් කිසි බරක් නැතුව මේ ජීවිතය ගත කරන්න, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න හැකියාවක් ලබාගත් කෙනෙක්ට අන්න දකින්න පුළුවන් මේ අපි මේ විදිහට සිහිය පිහිටවගෙන අවධානයෙන් ඉන්නකොට මේ වටපිටාවේ තියෙන ශබ්ද නොයේකුත් දේවල් කලින් ඇහුන් නැති තරම් ශබ්දත් ඇහෙනවා. කලින් වෙන්දට ඇහෙන්නේ නැති තරමට ශබ්දත් ඇහෙනවා. හැමෝම කතා කරන දේවලුත් ඇහෙනවා. හැමෝම කියන දේවලුත් ඇහෙනවා. හැමෝම කරන දේවලුත් ඇහෙනවා. මේ වටපිටාව ගැන අන්න මොකද්ද හොඳ අවධානයක් මේ තැනතර දියුණු වෙලා එනවා. තමන් මේ ඉන්න පරිසරයට එළඹිලා ඉන්නකොට ඒ පරිසරයේ යන ක්‍රියාවලි මේ තැනතර අහු වෙනවා. මොකද්ද වටපිටාවේ තියෙන ශබ්ද ඒ පිරිස් කතා කරනවා. මේ අත්දකින්න පුළුවන්. ඉතින් එහෙම අත්දැකකට මොකද අන්න ඒකට ප්‍රතික්‍රියා දක්වන්න නැමියාවක් අපේ හිත ඇතුලේ තියෙනවා. ඒකට ප්‍රතික්‍රියා දක්වන උත්සාහයක් අපේ හිත ඇතුලේ තියෙනවා. නමුත් අන්න ඒකත් ටිකෙන් ටික තේරුම් අරගෙන ප්‍රතික්‍රියා අවශ්‍ය නම් දක්වන්නත් පුළුවන්, අවශ්‍ය නම් දක්වන්නේ නැතුව ඉන්නත් පුළුවන් කියලා යම් කිසි විදිහක ශක්තියක් දියුණුණු කෙනෙක්ට වගේ තමයි මේ ආමන්ත්‍රණය මට හිතෙන විදිහට. මෙන්න මේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ මේ කියන කතාව හරියට අන්න ඒ වගේ කෙනෙක්ට කියලා මම කියන්න කැමති. මොකක්ද එතෙන්දී එතකොට සඳහන් කරන්නේ සබ්බං සුනාති සෝතේන සබ්බං පස්සති චක්කුණා. මේ කණෙන් හැම දෙයක්ම ඇහෙනවා. මේ කණෙන් හැම දෙයක්ම ඇහෙනවා. ඒ වගේම මේ ඇහැට හැම දෙයක්ම පේනවා. නච දිට්ඨං සුතං දීරෝ සබ්බං උච්චතු මරහති. නමුත් අන්න ප්‍රඥාවන්ත පුද්ගලයා නුවණැති පුද්ගලයා මෙන්න මේ ඇසු දුටු හැම දෙයක්ම අතහැරලා දාන්නේ නැහැ. අතහැරලා දාන්න යෝග්‍ය නැහැ කියලා සඳහන් කරනවා. ඔන්න ඔබ තමයි පළවෙනි ගාථාව. මොකද්ද කියන්නේ? මෙන්න මේ විදිහට අවධානයක් සිහියක් පිහිටවගෙන ඉන්න කෙනෙක්ට අන්න මොකද වෙන්නේ? හැම දෙයක්ම ඇහෙනවා වටපිටාව යන. ඒ වගේම හැම දෙයක්ම පෙනෙනවා. මේ පෙනෙන ඇහෙන හැම දෙයක්ම අතහැරලා දාන්න මේ නුවණැති පුද්ගලයා, ප්‍රඥාවන්ත පුද්ගලයා කටයුතු කරන්නේ නැහැ. එහෙම අතහැරලා දාන එක යෝග්‍ය නැහැ කියලා අන්න පළවෙනි ගාථාවේ මෙන්න මේ සඳහනක් තියෙනවා. ඉතින් මොකද්ද ඔය කියන්නේ කියලා පොඩ්ඩක් බලමු. ඉතින් මෙතන මේ හැම දෙයක්ම ඇහුණට, හැම දෙයක්ම දැක්කට, ඒ හැම දෙයක්ම අතහැරලා දානවා කියන අදහසකුත් අපේ හිතවල තියෙනවා. මේ ප්‍රතිපදා වඩනකොට ඔක්කොම නිකන් අතහැරලා දානවා කියන අදහසක් අපේ හිතේ තියෙනවා. නමුත් මෙතන කියන්නේ මොකද්ද? එහෙම අතහැරලා දාන සුදුසු නැහැ. තමන්ගේ අවශ්‍ය වෙලාවෙදී ක්‍රියාවත් වෙන්න, ප්‍රතික්‍රියා දක්වන්න ඕනේ කියලා කියනවා. අන්න එහෙනම් එක යම් කිසි විදිහක අන්තයකට යන ස්වරූපයකින් මුදවන්න දෙන උපදේශක් වගේ පේන ස්වභාවයක් තියෙනවා. මොකද අන්න එහෙම අතහැරලා දාලා හරියන්නේ නැහැ. ඒ යම් කිසි ඇසිය යුතු වචන අහන්න ඕනේ, දැකිය යුතු දේවල් දකින්න ඕනේ. ඒ තමුන්ගේ ප්‍රතිපදා වඩාගෙන යනකොට සුසුසු දේවල් කරන්න ඕනේ. අන්න එහෙම ජීවිතේ ගෙවන්න ඕනේ කියලා යම් කිසි මඟ පෙන්වීමක් කරනවා. ඉතින් එහෙම නැති වුණත් මොකද වෙන්නේ? අපි හිතනවා මේ ඔක්කොම වැඩක් නැහැ. මම කියලා කෙනෙකුත් නැහැ, වෙන මොකුත් නැහැ කියලා අන්න ඇඟේ තියෙන ඇඳුමත් ගලවලා දාන තත්ත්වෙට යන්න පුළුවන්. මම කියලා කෙනෙක් නැහැ නේ කියලා. අන්න ඒ වගේ අන්තයකට යන්න පුළුවන්. නමුත් අන්න ඒක නිගණ්ඨ ආගමක් කියලා තමයි මේ ධර්මයේ කියන්නේ. ඒ වෙනුවට හැම වෙලේම මැදුන් ප්‍රතිපදාවක් තේරුම් ගත යුත්තක් මැදුන් ප්‍රතිපදාවක් තෝරාගත යුත්තක් මේ ශාසනයේ තියෙනවා. ඉතින් එන්නේ වගේ මැදක් පෙන්වන ස්වරූපයක් තමයි මෙතන කියන්නේ. මොකද හැමදේම ඇහුණ හැමදේම දකිනවා, නමුත් අන්න ඒක සියල්ල අතහැරලා දාන්න සුදුසු නැහැ කියලා කියනවා. ඉතින් ඔය වගේ මොකද කතාවක් සඳහන් වෙනවා. අන්න කේනිය ජටිලය, ඒ ත්‍රිපිටකයේ සඳහන් වෙන දෙයක්. කේනිය ජටිලය යම්කිසි ලොකු මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දෙන්න සූදානම් වෙනවා. දානයක් දෙන්න සූදානම් වෙනවා. ඉතින් ලොකුවට ලිබ් බැඳලා මේ උයනවා, ආසන සකස් කරනවා. ඉතින් මෙතෙන්ට එනවා මේ කේනිය ජටිලයාගේ හිත මිත්‍රේ. ඇවිල්ලා අහනවා මොකද මේ 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 මෙච්චර මේ මේ දඟලන්නේ, මොකද්ද මේ ලොකු උත්සවයක් කර සූදානම් වෙන්නේ, කාටද මේ ආරාධනා කරලා තියෙන්නේ? බිම්බිසාර රජුරවන්ටවත් අද දවසේ දානයකට ආරාධනා කරාද කියලා මෙන්න මේ ජටිලයාගෙන් අහනවා. එතකොට මේ ජටිලයා කියනවා, නෑ නෑ මම මේ බිම්බිසාර රජුරවන්ගේ දානයකට ආරාධනා කරත් නෙමෙයි, මම මේ දීගයක් යනවත් නෙමෙයි, මම ඒ වෙනුවට මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට අන්න දානයකට ආරාධනා කරා කියලා මේ තමන්ගේ අහලුවට ප්‍රතිඋත්තර බඳිනවා. අනේ බුද්ධ කියන වචනේ විතරයි මේ තැනත්තාට ඒ යම් කිසි ඒ උත්තරේ අහන තැනත්තට ගෝචර වෙන්නේ. මේ තැනත්තා බුද්ධ කියලාද කියන්නේ, බුද්ධ කියලාද කියන්නේ කියලා දෙතුන් වරක් විමසා සිටිනවා. අන්න ඒ වචනේම යම් කිසි වෙනසක් මේ තැනැත්තාගේ ඇති වෙනවා. මෙන්න මේ වචනේම යම් කිසි විශේෂිත ලක්ෂණයක් තියෙනවා කියලා මේ තැනැත්තට යම් කිසි අදහසක් එනවා. ඉතින් කියනවා බුද්ධ කියලා තමයි කියන්නේ. අනේ එහෙනම් ඒ බුද්ධ කියන ඒ උතුමන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා අහනවා. අන්න මෙතන වැඩ ඉන්නවා කිව්වහම අන්න හොයාගෙන යනවා. ගිහිල්ලා අන්තිමට මොකද්ද තමුන් එතන පැවිදි වෙලා පැවිද්ද ඉල්ලලා අන්න දවසක රහත් වෙලා තමයි මේ ප්‍රතිපදාව ඉවර කරන්නේ. මොකක්ද අර ඇහුණ දේ අතෑරිය යුතුයි කියලා හැම දෙයක්ම අතෑරලා දැම්මේ නැහැ. ඒ වෙනුවට අන සුදුසු දේ අල්ලගත්තා. සුදුසු දේ අල්ලගත්තා. ඒ බ්‍රාහ්මණ තරුණයෙක් වුණත් ඒ බ්‍රාහ්මණ ආගම පිළිගනිමින් ඒ යම්කිසි පැවිදි දමක් පුරමින් සිටියා වුණත් අන සුදුසු වෙලාවේදී ඒ වචනේ ඇහුණාම ඒක ඔස්සේ ක්‍රියාවත් වෙලා තමුන්ගේ යහපත සලසගන්න උනන්දුවක් ඇති කරගත්තා. එතකොට අන්න ඒක තමයි ওই පළවෙනියට කියන්න උත්සාහ කරනවා වගේ කියලා පේන්නේ. ඊළඟ සඳහන් කරනවා මොකද්ද? චක්කුමාස යතා අන්ධෝ සෝතවා බදිරෝ යතා පඤ්ඤවාස යතා මූගෝ බලවා දුබ්බලෝරිව අතාත්තේ සමුප්පන්නේ සහේත මත සායිකන්ති. ඉතින් ওই කතාව නම් ගොඩක් වෙලාවට යෝගාවචරයෝ කියලා කීන කට්ටිය අහලා ඇති. මොකද්ද? ඇස්සැත්තේ අන්ධෙක් වගේ ඉන්නවා. දැන් මේ දෙවනි ගාථාවේ තේරුම තමයි කියන්නේ. මොකද්ද? ඇස්සැත්තේ අන්ධෙක් වගේ ඉන්නවා. ඊළඟට කන් ඇත්තේ බීරෙක් වගේ ඉන්නවා. කන් ඇත්තේ බීරෙක් වගේ ඉන්නවා. ඊළඟට ප්‍රඥාව ඇත්තේ මෝඩෙක් වගේ ඉන්නවා. ඊළඟට බලය ඇත්තේ, ශක්තිය ඇත්තේ දුර්වලයෙක් වගේ ඉන්නවා. අතාත්තේ සමුප්පන්නේ සහේත මත සායිත. ඊට සුදුසු වේලාවහම හරියට මලා වගේ ඉඳලා හරි කමක් නැහැ. තමුන්ගේ බේරීම ඇති කරගත යුතුයි කියලා තමයි මේ ස්වාමීන් වහන්සේ කියන්නේ. ඔයා ඇස්සැත්තේ අන්ධෙක් වගේ, කන් ඇත්තේ බීරෙක් වගේ, ඊළඟට ප්‍රඥාව ඇත්තේ මෝඩයෙක් වගේ, ඊළඟට ශක්තිය ඇත්තේ දුර්වලයෙක් වගේ, ඔය කතාව නම් ටිකක් අහලා පුරුදු ඇති. ඉතින් අන්න සුදුසු වෙලාවහම අන්න මලා වගේ ඉඳලා හරි කමක් නැහැ, මලමිනියක් වගේ ඉඳලා හරි කමක් නැහැ, තමුන්ගේ ඒ බේරීම තමුන්ගේ පහසුව සලස ගන්න කියලා ඔන්න උපදේශ දෙනවා. ඉතින් එතකොට ඔය වාක්‍ය දෙක දෙපැත්තට යන දෙකක්, පළවෙනි ගාථාව එක පැත්තකට අරගෙන යනවා, අනිත් ධාතාවේ දෙවෙනි පැත්තට අරන් යනවා. ඉතින් ඕකේ මැදුම් ප්‍රතිපදාවක් හොයාගති උත්තක් තියෙනවා. ඉතින් සියල්ලටම අන්දෙක් වගේ දැන් ඔය ගෙවල් දොරල් දොරවල් වල භාවනා කරන්න ගියාම ඒකනේ, ඔන්න භාවනා කළාම කියන දේවල් ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ ඇවිදින්නේ වෙනද ස්පීඩ් එකෙන් නෙමෙයි, සාමාන්‍ය ගොළු බෙල්ලා යනා වගේ තමයි යන්නේ. වැඩ කටයුතු කරන්නේත් ඒ වගේ. ඔන ඔහොම දේවල් එනවනේ. නමුත් ඇත්තටම කියන්නේ අන්න සුදුසු වේලාව පැමිණියාම. සුදුසු වේලාව පැමිණියාම තමයි මෙහෙම ඉන්න කියන්නේ. අනිත් වෙලාවට කියන මොකද්ද? අනේ සියල්ලම අතහැරිය යුතුයි කියලා හිතන්න එපා කියලාත් කියනවා. ඉතින් ඔය දෙකේ අතරමැද තම තමුන් පරීක්ෂා කරලා හොයාගත යුතු අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් කොහොමදත් අන්න අර රළපදින කතාවට ගියොත් මෙන්න මේ දෙක හොඳට දක්ෂ විදිහට තෝරගත්ත කෙනෙක් තමයි මේ ජීවිතයේ නැවති මොහොතේ රළපදින්න තරම් හැකියාවක් තියෙනවා නම් අන්න ඒක මේ ප්‍රතිපදාව මෙන්න මේ පෙන්නලා දෙන මාර්ගය හොඳට දක්ෂ විදිහට තේරුම් ගත යුත්තේක් තේරුම් ගත්තෙක් වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි ටිකෙන් ටික උත්සාහවත් කරන තමයි අපි බලන්නේ. ටිකෙන් ටික ඒ සඳහා යොමු වෙන තමයි අපි හැමදෙනාම උත්සාහවත් වෙන්නේ. ඉතින් ඒ විදිහට කටයුතු කරනකොට මෙන්න මේ ජීවිත ගමනේ තමුන්ට නැගිලා එන නොයෙකුත් රළ විතක මහා විනාශයක් කියලා නැగిලෙන රළ අන්න කොහොමද ටිකෙන් ටික මේ සතිය යොදාගෙන හරියට අර සර්ෆින් බෝඩ් එක වගේ තමයි මේ සතිය. අන්න අර රළ පදින පුවරුව වගේ තමයි මේ සතිය. අන්න ඒ පුවරුව යොදාගෙන අපි කොහොමද මේ ජීවිත රළ පදින්නේ කියලා බලන්න. ඒ පදින අවස්ථාවේදී ක්‍රියාවත් වෙන්න ඕනේ අවස්ථාවල් උදා වෙලා එනවා. සියල්ලම අතහැරලා බෑ, අතාරින්න නැතුව ක්‍රියාවත් වෙන්න ඕනේ අවස්ථාවල් උදා වෙලා එනවා. ඒ වගේම අන්න ක්‍රියාවත් නොවී ඉඳලා ඇස් ඇත්තේ හන්දෙක් වගේ ඉන්න ඕනේ අවස්ථාවක්, කන් ඇත්තේ බීරෙක් වගේ ඉන්න ඕනේ අවස්ථාවකුත් උදා වෙලා එනවා. මලා වගේ ඉඳලා හරි කමන්නේ බේරෙන්න ඕනේ අවස්ථාවකුත් උදා වෙලා එනවා. ඉතින් අන්න බලන්න එනේ අවස්ථාවල් තෝරගෙන මෙන්න මේ ජීවිත ගාමනේ නැగిලා නැగిලා එන නොයිකුත් අපි හිතන පතන විදිහට නෙමෙයි ඒ රළ නැగిලා එන්නේ. අර ඒ ගමනට අවශ්‍ය විදිහට, එහෙම නැත්නම් ඒ මුහුදට අවශ්‍ය විදිහට තමයි මේ රළ නැగిලා එන්නේ. අන්න ඒ නැගෙන නැගෙන රළක් අපිට පදින්න හැකියාවක් ශක්තිය දිනු කරගන්න පුළුවන්ද කියලා බැලුවොත් අන්න ඒක තමයි මේ ප්‍රතිපදාව. ඉතින් ඒ වගේ ප්‍රතිපදාවක් ටිකෙන් ටික වඩන්න, ටිකෙන් ටික දිනු කරගන්න ඕනේ. ටිකෙන් ටික වඩන්න දිනු කරගන්න ඕනේ. ඉතින් ඔය හා සම්බන්ධ යම් කිසි වෙන කතාවක් තියෙන මොකද්ද? අන්න අර කා සෑහෙන කාලයකට කලින් අන්න ඔය රූපවාහිනී යම් කිසි ගියා යම් කිසි ටෙලි නාට්‍ය මාලාවක් කුම්ෆූ කියලා. කුම්ෆූ කියලා අන්න මොකක් හරි ඔය ෂැවලින් පන්සලක ඒ යම් කිසි ගුරුනාසය කෙනෙක් යටතේ මෙන්න මේ ධර්මය නැත්තම් මේ සටන් කලාව පුරුදු වෙන යම් කිසි තරුණයෙක් ගැන කතාවක්. මෙන්න මේ තරුණයා ඉතින් ටිකෙන් ටික මේ ගුරුනාසයෙන් උපදෙස් අරගෙන ටිකෙන් ටික දියුණු වෙනවා. ඉතින් දවසක් මේ තරුණයා මෙන්න මේ ගුරුනාසය ගාවට ඇවිල්ලා අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ? මේ ස්වාමීනි, ඔබ වහන්සේ මම දැකලා තියෙනවා බොහොම පහසුවෙන් බොහොම නිදහසේ හිනා වෙනවා, තමුගේ හැඟීම ප්‍රකාශ කරනවා. ඒ වගේ මම දැකලා තියෙනවා අඬන වෙලාවට බොහොම නිදහසේ අඬනවා, ඒ තමුන්ගේ හැඟීම ඒ විදිහට ප්‍රකාශ කරනවා කියලා මෙන්න මේ අමුතු විදිහේ ගැටලුවක් තමුන්ගේ ගුරුන්නාන්සේට ඉදිරිපත් කරනවා. මොකද්ද? මෙන්න මේ අර ඒ කතාවේ ඉන්න තරුණයා. ඉතින් මේ ගුරුන්නාන්සේ අහනවා, මේ සෙන් මාස්ටර් වගේ ඉන්න හාමුදුරුව අහනවා, මොකද්ද ඉතින් ඔබට එහෙම දේවල් දැනෙන්නේ නැද්ද කියලා අහනවා. ඔබට එහෙම හිතේ සතුටක් එන්නේ නැද්ද? ඔබට එහෙම හිතේ දුකක් එන්නේ නැද්ද කියලා අහනවා. එතකොට මේ තරුණයා පිළිතුරු දෙනවා, නමුත් අපිට මේ උගන්නලා තියෙනවානේ මේ ඉන්ද්‍රියන් සංවර කරගෙන ඉන්න කියලා, එහෙම සංවරයක් ඇති කරගන්න කියලා අපිට උගන්නලා තියෙනවානේ කියලා අන්න ප්‍රතිඋත්තරයක් බඳිනවා. ප්‍රතිඋත්තරයක් බඳිනවා. අනේ එතකොට අර ගුරුතුමා පිළිතුරු දෙනවා, මොකද්ද මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය කියන එක උපකාර වෙන්නේ අඩුවෙන් ජීවත් වෙන්න නෙමෙයි, අඩුවෙන් ජීවත් වෙන්න වෙන උපකාරයක් නෙමෙයි මේ ඉන්ද්‍රිය සංවරය කියන එක. ඒ වෙනුවට මේ ජීවිතේ වඩාත් අර්ථවත් විදිහට වඩාත් උපරිමෙන් විඳින්න උපකාර වෙන දෙයක් තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ කියලා අන්න අර තමුන්ගේ ගෝලයාට උපදේශක් දෙනවා. මොකද එතන කියන්නේ මේ අඩුවෙන් ජීවත් වෙන්න නෙමෙයි, මේ ජීවිතේ ෆුලි විඳින්න, වැඩිපුරත් විඳින්න, හොඳට විඳින්න තමයි මේ ඉන්ද්‍රිය සංවරේ උපකාර වෙන්නේ කියලා තමුන්ගේ අන්න අර යම් කිසි පැහැදිලි කිරීමක් කරනවා. එහෙම කරලා කියනවා මොකද්ද? අන්න හිනා වෙන වෙලාවට නිදහසේ හිනා වෙන්න, බොරුවට නෙමෙයි, තමන්ගේ හිත හිනාවක් මේ හදවතින් හිනාවක් නැగిලෙන වෙලාවට නිදහසේ හිනා වෙන්න. ඒ වගේම හදවතින් දුකක් නැగిලෙන වෙලාවට නිදහසේ හඬන්න. එහෙම ඒ සම්පූර්ණයෙන් පූර්ණ වශයෙන් මෙන්න මේ මොහොතේ ජීවත් වෙන්න කියලා අර තරුණයාට යම්කිසි උපදෙසක් දෙනවා. ඉතින් ඔය වගේ කතාවක් මෙන්න මේ ආදා අපි කරපු ධර්මදේශනාවට ගැළපිලා එනවා. මොකද්ද? අන්න මේ ටිකෙන් ටික මේ ඉන්ද්‍රයන් හිර කරලා පටන් ගන්න. මොකද අන්නේ යම් කිසි දවසක නිදහසේ බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන ස්වරූපයක් තමයි තමුන් තුළ දිනු කරගන්න ඕනේ. අර කරදර බාධක ඔක්කොම තිබිදී ඒ කරදර බාධක වලින් නැగిලෙන රළ පදිමින් කොහොමද මම මේ ජීවිත ගමන ගෙවන්නේ කියලා අන්නේ රළ වලට විටෙක හඳන්න වෙන්න පුළුවන්, විටෙක සිනාසෙන්න වෙන්න පුළුවන්. නමුත් ඒ රළ මගහැරලා යන්නේ නැතුව, බේරිලා පලා යන උත්සාහ කරන්නේ නැතු මෙන්න මේ සතිය කියන ප්‍රතිපදාව ඉදිරියෙන් තියාගෙන, ඒ රළ පුවරුව ඉදිරියෙන් තියාගෙන මෙන්න මේ රළ පදින්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඒ විදිහේ අර හිනා වෙන්න සුදුසු වෙලාවෙදි හිනා වෙන්න, අඬන්න සුදුසු වෙලාවෙදි හඬන්න, කෝපෙන් කෑ ගහන්න සුදුසු වෙලාවෙදි කෝපෙන් කෑ ගහන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඒ අවස්ථාව ගලප ගන්න කොහොමද කියලා ටිකෙන් ටික අර තමුන් පුහුණුවෙන්ම තමයි උත්සාහවත් වෙන්න පුළුවන්. පුහුණුවෙන්ම තමයි ක්‍රියාවත් වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ තව කතාවක් තියෙනවා. මොකද්ද? අන ස්වාමීන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතේ යද වඩිනවා. ඉතින් මේ අතර ඉන්න බොහොම වැඩිහිටි ගුරුන් වහන්සේ කෙනෙක්. මේ ගුරු හාමුදුරුව තමයි අනිත් පිරිසට උපදෙස් දෙන්නේ. මේ හාමුදුරුව කියන මොකද්ද? අන්න ඕගොල්ලෝ යනකොට පිණ්ඩපාතේ යනකොට කතා කරන්න හොඳ නැහැ. කතා කරන්න හොඳ නැහැ. ඊළඟ ගෙයක් දිහාවට ගිහිල්ලා ඉඳ හිටගෙන ඉඳලා ඒ ගෙදර කට්ටිය දෙන්න අකමැත්තක් තියෙනවා නම් නොදෙන පාටක් තියෙනවා නම් එතනින් එහාට එතන ඉන්න එපා. එතනින් ඉදිරියට යන්න කියලා අන්න උපදෙස් දෙනවා. මේ ගෝලියෝ පිරිසට. ඉතින් මේ ගෝලියෝ පිරිස මේ ගුරුන් ආංශෙත් ඉදිරියෙන් තියාගෙන ඔන්න දවසක පිණ්ඩපාතේ යනවා. පිණ්ඩපාතේ ගිහිල්ලා එකේ ගමේ යම්කිසි ගෙදරකට ඉදිරියට ගිහිල්ලා ඔන්න ඉන්නවා. දැන් ගුරුන් ආංශේ තමයි ඉස්සරහම ඉන්නේ. ඉතින් මේ ගෙදර හිමියා ගෙහිමියා එළියට එන්නේ නැතුව ඒ යම්කිසි ගරු සත්කාර දක්වන්නේ නැතුව ගේ ඇතුළේ ඉඳලා කෑ ගහනවා. අද නම් බත ඉදිලා නැහැ තාම. ඒකින් ඉඳලා වෙන දවසක එන්න කියලා ගේ ඇතුළේ ඉඳලා කෑ ගහනවා දැන් මේ පිරිසට. එතකොට මේ ස්වාමීන් වහන්සේ මේ ගුරුන් වහන්සේ අර විදියට උපදේශ දීපු හාමුදුරුවෝ ආපහු ප්‍රතිඋත්තරයක් බඳිනවා. පරක් වුණාට කමන්නේ අප්ප කොහෙවත් යන්නේ නැහැ. උඹ ඕක ඉක්මනට උයලා අරන් වරෙන් කියලා අන්න අර ගේ ඇතුළේ ඉන්න ගිහියට ප්‍රතිඋත්තර බඳිනවා. ඉතින් අර දීපු උපදේශයට සම්පූර්ණ පරස්පරයි වගේ. නමුත් අන්න අර හිත ඇතුළෙන් යම් කිසි විදිහක මේ ප්‍රතිපදාව වඩපු කෙනෙක්. ඉතින් එතන සඳහන් කරනවා මොකද්ද මේ හාමුදුරුව මරුණු දවසේ අන්න ඉතුරු වෙලා තිබුණේ මොකද්ද? පාත්‍රයේ දැලිපිහියයි විතරයි. පාත්‍රයේ දැලිපිහියයි විතරයි එයාගේ අර බෑග් එක මල්ලේ ඇතුලේ ඉතුරු වෙලා තිබුණේ කියලා ඒ කතාවේ සඳහන් කරනවා. මොකද්ද? අන්න සුදුසු වෙලාවේදී යම් කිසි උපදේශක් දෙන්න වෙන්න පුළුවන්. යම් කිසි විදියක හික්මීමක් ඇති කරන්න වෙන්න පුළුවන්. අන්න සුදුසු වෙලාවේදී ඒ විදිහ ප්‍රතිචාරයක් දැක්කුවා. අන්න ඒ ඊළඟ ගෙදෙට්ට යොමු වෙනව වෙනුවට කෑ ගහලා කිව්වා මොකක්ද හරි හරි උඹ ඉක්මනට උයලා අරන් වරෙන්. අප්පා කොහෙවත් යන්නේ නැහැ. තාත්තා කොහෙවත් යන්නේ නැහැ කියලා කෑ ගැහුවා. ඉතින් අන්න ඒ විදිහේ ගමනක යෙදෙන පිරිසක්. ඉතින් තෝරා බේරගෙන මෙන්න මේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ කියනා වගේ ප්‍රඥාව ඉදිරියෙන් තියාගෙන සුදුසු වෙලාවේදී ක්‍රියාවත් කරන්න, සුදුසු වෙලාවේදී ක්‍රියාවන් නොකර ඉන්න, තම තමුන්ගේ බැලන්ස් එක හොයාගන්න. තම තමුන්ගේ බැලන්ස් එක හොයාගන්න. අර ලොකු සයින්න්ස් කියනවා වගේ මේ අනුන්ගේ බැලන්ස් හොයන්න යන්න එපා. ඒ වෙනුවට තමුන්ගේ බැලන්ස් එක හොයාගෙන සුදුසු වෙලාවේදී එහෙම ක්‍රියාවත් කරන්න පුළුවන්ද කියලා උත්සාහයක් දරන්න. ඉතින් එවැනි උත්සාහයක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ඔබ වහන්සේට බොහොමත් පින්. අප මේ ප්‍රතිපදාව වැඩි යුත්තේ කෙසේද යන්න ගැන සාරවත් ධර්ම දේශනාවක් අපට පැවැත්වීම සඳහා මේ අද සම්බන්ධ වන අලුත් යෝගාවචර මහත්ම මහත්මීන් ඇත්නම් ඒ මහත්ම මහත්මීන්ගේ දැන ගැනීම සඳහා මං ලින්ක්ස් වගේ අදීලා තියෙනවා මේ චැට් සෙක්ෂන් එකේ. ඒවල සඳහන් වෙනවා සතිමත් ඇවිදීම, සතිමත් පරයන්කේ ගැන වීඩියෝ වගේ තියෙනවා. ඒවා බලන්න. ඒ වගේම මේ කමඨහන් වාර්තා එවන්නේ එවන ඒ පිරවිය යුතු ෆෝර්මේ ලින්ක් එකත් ඊමේල් ලිපිනයත් සඳහන් කරලා තියෙනවා චැට් සෙක්ෂන් එකේම. ඒවා තියෙනවා. තවත් සුළු විස්තරයක් සඳහන් කරන්නම් මේ කමඨහන් වාර්තා ලියන එක ගැන. ඒ ගැන කරුණු පහක් මං දැනුම් දෙන්නම්. පළවෙනි කාරණය, පළවෙනිම දන්වන්න මූල කර්මස්ථානය කුමක්ද කියලා. ඒ කියන්නේ තමන් කළ දේ කුමක්ද? සක්මන හෝ පර්යංකේ ආස්වාස ප්‍රාස්වාසය හෝ උදරයේ පිම්බීම හැකිලීම. එසේත් නැත්නම් ඉඳගෙන සිටින ඉරියව්ව. ඊළඟට දෙවැන්න මූල කර්මස්ථානයේ විත සිහිය යොමු කළ ආකාරය හෝ මෙනෙහි කළ ආකාරය. උදාහරණ වශයෙන් මම සැහැල්ලුවෙන් ඇවිදිමින් පාද පොළවේ වදින ආකාරය ගැන සිහිය යොමු කළෙමි. තුන්වැන්න එසේ සිහිය යොමු කළ විට දැනෙන විස්තර සඳහන් කරන්න. උදාහරණ වශයෙන් මුලදී අපහසුතාවයක් දැනුන නමුත් ක්‍රමයෙන් පාද ගැන සිහිය යොමු විය. පොළවේ රළු ගතිය, ගල් පෑගෙන ආකාරය ගැන දෙපතුලට දැනුනි. කකුලේ විලුඹ මුලිනුත් ඇඟිලි පසුවත් පොළවේ වැදින දැනුනි. ළඟට හතර වෙනුවට දල වශයෙන් කොපමණ වේලාවක් එක දිගට සතිය පිහිටවීමට හැකි වුණාද යන්න සඳහන් කරන්න. උදාහරණ වශයෙන් මට පියවර 6ක් 7ක් පමණ ඇවිදීමේදී එක දිගට සතිය පිහිටවීමට හැකි වුණා. පස්වැන්න සතියට හසු වූ වෙනත් කරුණු හෝ අපහදුල යමක් අපැහැදිලි යමක් ඇත්නම් ඒ ගැන විමසන්න. උදාහරණ, ඇවිදින විට අතීත සිදුවීමක් ඔස්සේ සිත නැවත නැවත දිවීම බාධාවක් ලෙස දැනුනි. හිසේ බරගතයක් දැනුනි. මේ ආදී වශයෙන් ලියලා මේ කමටහන් වාර්තාව අපේ Google Form එකෙන් උපකාරී කරගෙන හෝ, එහෙමත් නැත්නම් කෙලින්ම ඊමේල් ලිපිනයට හෝ එවන්න. එපමණයි. දැන් මම නදීප් මහතාට ආරාධනා කරනවා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස.
බොහෝතින් අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස, අද කමටහන් වාර්තා තුනක් ලැබී තිබෙනවා. එයින් පළවෙනි එක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලැබිලා තියෙන්නේ. මට එතනින් ආරම්භ කිරීමට අවසරයි. තෙරුවන් සරණයි. Sitting meditation started with Anapanasati. After a while, notice the sensations well all over the body. Notice the awareness fading to unconsciousness state and try very hard to keep looking at it with awareness. Succeeded few times to keep looking at awareness entering to unconscious state. But finally, awake near to the end of the session. Using timer, usual session time is 1 hour. Trying to be mindful all the time during the day. When doing housework, feel the sensations in the different part of the body. Feel happy about it, but try to look at it in equanimity. Before sleep, start doing Anapanasati lying on the bed, then move to Vipassana. Maintain awareness on sensations. Notice it turning into unconsciousness mode and let it happen. Doing this for few months to put to sleep and prefer to sleep like this. I would like to ask from Bhante, is it okay to go to sleep with Vipassana meditation? Some nights wake up around between 1 and 2 a.m. and soon after start Vipassana, lying on the bed, and it quickly put to sleep. Wake up in the morning. Is this good practice or do I have to change? Kindly expecting answers to about 2 questions. Many merits to Bhante and Lokuswamin Vanse for all the valuable guidance. Therwan Saranai. End of the report, Swamin Vanse.
Right, so this one, the practice is very good. The important part is that this person is trying to maintain the mindfulness throughout the day, not only sitting and walking, but the other activities also trying to do mindfully. So that's something valuable. And when you practice like this, when you do this practice little by little, that in the Dhammadesana I was referring to a, you know, activity that surfing kind of a thing. So when a young boy goes for surfing, he's trying to, you know, take advantage of these waves in the sea. So when he's familiar with those kind of activity, when he's familiar with doing such a thing, he experiences this kind of a barrel and he's able to ride it with a surfing board. He's able to surf it with a surfing board, this barrel inside the wave. When the wave is breaking, there's a barrel inside, so he's able to surf this barrel, right? So when this person is surfing a barrel inside a wave, he's totally in some other world. He's not in the present, you know, he's separated from the time and the location. It's totally some other world. That's how they experience this kind of a surfing barrel, right? So when you practice mindfulness also, when you do this process again and again, you experience this emptiness inside you. Initially, it might come in, you know, sitting process. It might come in the sitting meditation. But you, when you experience again and again, you get a fair idea how this emptiness works. So it's not under your control, right? So in this report, you mentioned that you tried to, you know, observe it and tried to maintain it, something like that. But it's not under your control. It's a process that goes freely according to the Dhamma, according to the nature. So what you can do is that you can, you know, be aware, keep your mindfulness and see how this is working. So initially you are aware of this body and the sitting posture, but little by little it goes out of your control. It's like you are in a some kind of a strong current that takes you away, right? So little by little you experience this one, and suddenly it might go into, you know, emptiness, that you are separated from this body and the location and the time. You don't know how long you stayed there, you don't know how you stayed there, but when you wake up, when you come back, you know that you were experiencing something like this, you are experiencing some emptiness like this, right? So that's how we practice, that's how this process takes us forward. So when you keep mindfulness, when you practice like this, initially you experience this in the sitting meditation. That's how we start. But when we do it again and again, this emptiness is already there. Even throughout our whole day, this emptiness is there. But we are caught up in those, you know, activities. We are caught up in the sensations. We can't see this emptiness. Right? So initially you experience it with the sitting meditation, when you sit comfortably, how you experience this emptiness, that's your initial experience. But when you practice again and again, you do it again and again, you feel that even day-to-day life, you can feel this emptiness. Certain times, you know, few minutes, you don't know where you were. Suddenly it comes back like a light, it comes back. Then you, you know, think, where were me? Like that, you practice. So this, try to feel this emptiness throughout the day. It's there throughout the day. You just have to, you know, keep your attention and see whether you can feel it, right? Even when you, you know, talk, like, let's say I was preaching earlier for like 30 minutes. Sometimes, you know, I look at the clock and then again few minutes gone, right? Let's say you talk to somebody, suddenly your attention goes away, and after a few seconds you come back. Like that, it continues in our day-to-day life as well. So try to experience this emptiness throughout the day. Then another question was there, whether it's okay to sleep with Vipassana, right?
Go to sleep, yeah, like this.
Yes, so I can say that it's okay to do anything with Vipassana. You know, if you are mindful, it's okay to do
it. The line actually dropping off, Swami Mahansa.
Is it clear now?
Yeah, yes.
So I can advise you that it's okay to do, it's okay to do anything with Vipassana. You know, initially we start with sitting and walking, but when you develop further, when you improve your practice, you can see you can practice throughout the day. Even the sleeping time, you can, you know, sleep mindfully and wake up mindfully. So if you sleep mindfully and if you wake up mindfully, then it's like, you know, you were mindful even throughout the sleeping time. Even throughout the sleeping time. If you wake up in the middle of the night, you can just, you know, be aware, be mindful, like how you explain in your report. Then again, you go back to the sleep. It's like going back to that emptiness. You go back to the sleep. Then again, in the morning, you come back. Again, you can become aware that I am, you know, aware. I am up in the morning again. Like that, it's okay to do a, you know, throughout the day, it's okay to practice. It's okay to do anything with Vipassana. So that's our advice for you. And keep practicing. It's good method, good practice you have.
Dhanavartha Swamin Vahansa. Thiruvan Saranai. Pinnat Swamin Vahansa. Ma Tanakullavati Ati Gemidule Sakman Bahavanave Yedunemi. Ma Sahalwin Polove Pada Tavamin. වම් පාදයේ දකුණු පාදයේ යනුවෙන් සිත යොමු කරමින් සක්මන් කිරීම කළා. පාදය වෙත සිත යොමු කර පාදය පළමුව තණකොළ මත තබන විට පාදයේ විලුඹ කොටසට රළු ගතියක්ද දෙවනුව ඇඟිලි තුඩු කොටසටද එසේ රළු ගතියක් දැනීමට වුණා. මා එසේ පාද කෙරෙහි සිත යොමු කර පියවර 7ක් 8ක් පමණ සක්මනේ යෙදෙන විට මාගේ සිතුවිලි අතීත සිතුවිලි වලට ඇදී යාමක් සිදු වූ අතර එසේ සිතුවිලි වෙනත් අරමුණකට යොමු වී ඇති බව මාහට මෙනෙහි වීම නිසා මා නැවත සක්මන වෙත සිත යොමු කරගෙන සක්මන් යෙදීම කළා. තවදුරටත් භාවනාව සිදු කරගෙන යාමට ගරුතර ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. වාර්තාව අවසන් කරනවා.
හොඳයි, දැන් ඔය විදිහට සිහිය, දැන් අපි අද ධර්ම දේශනාවෙත් ඔය වගේ දෙයක් කිව්වා. මොකද්ද? අන්න සිහිය පීටෝගෙන යම් කිසි විදියක හිර කිරීමකුත් එක්ක තමයි අපි මේ වැඩේ පටන් ගන්න. ඉතින් එහෙම පටන් ගන්නතර මොකද? අන්න එළියට ඇදිලා යනවා. හිතවිලි වලට ඇදිලා යනවා, අතීතේ වලට ඇදිලා යනවා. ඉතින් එහෙම ඇදිලා ගියාම ඒ ගියපු බව දැනගන්න පුළුවන් ශක්තියක් අපි තුල තියෙනවා. ඒ ගියපු බව දැනගන්න පුළුවන් ශක්තියක් අපි තුල තියෙනවා. අන්න ඒ ශක්තිය තමයි අපි මේ වඩන්න උත්සාහ කරන්නේ. ඇතරම් ගත්තොත් අර ඇවිදින කයේ තියෙන එක ශක්තියත් අර ශක්තියත් මෙන්න මේ සිහිය කියන ශක්තිය තමයි වඩන්න උත්සාහ කරන්නේ. ඒ දැනුවත් භාවයක් ඇති කරගන්න පුළුවන්. අපි ගියා කියන එක දැනුවත් භාවයක් ඇති කරගන්න පුළුවන්. අනේ දැනුවත් භාවය තුලින් අපිට ඕනනම් අවශ්‍ය නම් ගේන්න පුළුවනි. අවශ්‍ය නම් ගේන්නේ නැතුව තමුන්ට විශ්වාසයක් තියෙනවා නම් මේක කොහෙද යන්නේ කියලා බලන්නත් පුළුවන්. කොහෙද යන්නේ කියලා බලන්නත් පුළුවන්. ඒ ශක්තිය දිනු වෙලා එනවා. මොකද්ද? අන්න දැනුවත් භාවය මුලින් ඇති කරගත්තාම මම ගියපු බව ඒ වார்த்தාවේ සඳහන් වෙන්නේ. මං ඉන්නේ වෙන තැනක කියලා මම දැනගත්තා කියලා සඳහන් කරනවානේ. අනේ දැනගත්තාට පස්සේ ඕනනම් ගේන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම ඉඳලා බලන්න පුළුවන්. එහෙම ඉඳලා බලන්න පුළුවන්. දැන් ඔය පොඩි දරුවන්ට අපි ඔය සතිපාසලේදී සමහර වෙලාවට කියලා දෙනකොට ඔන්න කියනවා මෙහෙම මේ හිතවිල්ලකට මගේ හිත ගියා. ඊට පස්සේ මම ඒක දැනගත්තා. දැනගෙන ආපහු මම හුස්මට අරගෙන ආවා කියලා කිව්වා. ඉතින් දැන් ඔය කාලයක් තිස්සේ පුරුදු කරන දරුවේ. ඉතින් මං කෝවා දැන් බැරි වෙලාව ගෙනාවේ නැත්තම් මොකක් වෙයිද කියලා. ඊට පස්සේ ඔන්න ඉතින් පොඩ්ඩක් කල්පනා කරේ එහෙම කරන්න ඕනේ නෑ සුවයින්නාංශ. ඒකින්ද කරලා බලලා කියන්නම් කියලා ඔන්න ගිහින් ඊට පස්සේ දවසක ඇවිල්ලා කියනවා. එකින් එකට පැන පැන යනවලු. ඉතින් ඒකින්ද මං ආපහු අරගෙන ආවලු. මේ හිතවිලි එකින් එකට පැන පැන යනවලු සිහිය. ඒකින්ද මං ආපහු අරගෙන ආවා කියලා ඔන්න දෙවනි දවසේ කියනවා. මං ඊට පස්සේ ආවා අරගෙන ආවේ නැත්තම් මොකක් වෙයිද කියලා. ඊට පස්සේ ඔන්න තව ටිකක් ඔලුව කහලා එහෙම කල්පනා කරලා ඊට පස්සේ පස්සේ දවසක ඇවිල්ලා කියනවා මෙන්න මේ අරගෙන ආවේ නැත්තම් හිතවිලි පැනලා පැන ගිහිල්ලා එයාම ඉබේ සමහර වෙලාවට එනවලු. එයාම ආපහු හුස්මට එනවලු. එයාම ආපහු කයට එනවලු. ආපහු වෙන සද්දයකට යනවලු. සද්දයකට ගිහිල්ලා ආපහු හිතුවිල්ලකට යනවලු. ඊට පස්සේ ආපහු කයට එනවලු. ඔන්න ඔහොම ක්‍රියාවලියක් අත්දකින්න පුළුවන්. ඔහොම ක්‍රියාවලියක් අත්දකින්න පුළුවන්. ඉතින් ටිකෙන් ටික ඒක අත්දකින්න පුළුවන්ද කියලා බලන්න. ඒක ටිකෙන් ටික තමුන්ගේ ජීවිතයට ලං කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඒක එවැනි ඒ ගමනකට තමයි අපි එදිලා ඉන්නේ. ඉතින් එහෙම ගමනකට යදෙනකොට මුලින් විශ්වාසය දිනු කරගෙන ටිකෙන් ටික ওই විදිහට හුරු කරනකොට තේරෙනවා මේක මේ ඉතිවිල්ලකට පැන්නත් සිහියෙන් ඉන්න පුළුවන් නම් ආපදාවක් නැහැ. සබ්දයකට පැන්නත් සිහියෙන් ඉන්න පුළුවන් නම් ආපදාවක් නැහැ. gedara dore වෙන වැඩක් කරත් සිහියෙන් ඉන්න පුළුවන් නම් ආපදාවක් නැහැ කියලා අන්න ඒ විදිහට අදකින්න පුළුවන්. ඉතින් එවැනි ඒ අත්දැකීමක් සඳහා උත්සාහ කරන්න කියලා අපි කියමු.
ඊළඟ වතාව ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව මා මූල කමටහන ලෙස සක්මන් භාවනාව ගැන සිත යොමු කළා. මා සතියෙන් පාද ගැන සිත යොමු කිරීමේදී කකුලට ඇඟේ බර යෙදෙන විට පොළව හා බර යෙදෙන පාදය අතර ඇතිවන තෙරපීම ගැන අවබෝධ වුනේමි. කකුල් බාර් කිරීමේදී පොළව සමග ගැටෙන කකුලේ යම් ස්ථානවලට මාරුවෙන් මාරුවට ඇතිවන දැඩි තෙරපුම අවබෝධ වුනේමි. එවිට සුළු ප්‍රදේශයකට ශරීරයේ විශාල බරක් දරාගෙන සිටීම සිහියෙන් පරීක්ෂා කළා. පොළොවේ ඇති රළු බව, උෂ්ණ බව, සීතල බව අත්විඳීමි. තනි කකුලට බර යෙදෙන විට මස්පිඩුවල තදවීම හා කකුල ලිහිල් වන විට මස්පිඩුවලට ඇතිවන පහසු බව වැටහුණි. දණහිස්වලට බර නිසා ඇතිවන වේදනාවද අත්දැකීමි. ශරීරයේ බර සමබර කර ගැනීම සඳහා කය ලොකු වෙහෙසක් දරන බව වැටහුණි. සක්මන කරගෙන යාමේදී එය මාගේ ක්‍රියාවක් ලෙස නොපෙනේ. එය ස්වයංක්‍රීයව සිදුවන දෙයක් ලෙස මට දැනේ. පින්වත් ස්වාමීන් වහන්ස, තවදුරටත් සක්මන් භාවනාව කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දිවේවා. වාර්තාව අවසන්. ස්වාමීන් වහන්ස
හොඳයි. ඉතින් දැන් ඔය විස්තර බලන්න ගියපු කෙනෙක්ට ඔය විදිහේ ලොකු තොරතුරු විස්තර අත්දකින්න පුළුවන්. ඒක ඇත්තටම වටිනවා. ඉතින් ඒ විදිහට බලනකොට පේනවා මෙන්න මේ ක්‍රියාවලිය ඇතුළත ඔය කිව්වා වගේ කකුල වදිනකොට කොච්චර විස්තර තොරතුරු තියෙනවද, කකුලක් ඔසවනකොට කොච්චර විස්තර තොරතුරු තියෙනවද කියලා අපිට අත්දකින්න පුළුවන්. ඉතින් එහෙම අත්දැක්කහම ටිකෙන් ටික තේරෙනවා මේ කය අපි හිතුවට අපිට ඕන විදිහට මේක පවත්වනවා කියලා. ඇතරම මේක ඉබේ ක්‍රියාවත් වෙන කයක්. ඉබේ ක්‍රියාවත් වෙන කයක්. මේක ගොඩක් දුරට තම තමුන්ගේ උමනාවට වැඩ කරන කයක් කියලා අත්දකින්න පුළුවන්. ඉතින් ඒක තමයි ඔය වார்த்தාවේ තියෙන වටිනාම දේ. මොකද්ද? අන්න අපි මේක හිතුවට මොකද මේ වැඩි හරියක් මේ ඉබේ යන දේවල් තමයි තියෙන්නේ. ඉබේ ක්‍රියාවත් වෙන දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඔය කයේ ඒ ශක්තිය, ඒ හැකියාව තියෙනවා. ඒ ශක්තිය හැකියාව තියෙනවා. අපි හිතන්නේ මේ අපිම නඩත්තු කරන්න ඕනේ කියලා. නමුත් එයාට නඩත්තු වෙන්න හැකියාවක් තියෙනවා. ඒ නඩත්තු වෙන්න හැකියාවක් තියෙනවා. සක්මන් කරනකොට යන්න ඕනේ වේගේ ඒ කය දන්නවා. යන්න ඕනේ වේගේ කය දන්නවා. අනේ ඒ වේගෙට ඉඩ දුන්නාම එයා බොහොම සැහැල්ලුවෙන් ඒ ගමනේ දෙනවා. ඉතින් එන්නේ ඒ නැචරල් රිදම් එක. එහෙම නැත්නම් ස්වභාවික ගලණය ටිකෙන් ටික අල්ල ගන්න දිහාවට තමයි යොමු වෙන්නේ. ඉතින් එහෙම අල්ල ගන්න කෙනෙක්ට තේරෙනවා අන්න මේ කයේ යම්කිසි එයා යාමට සුදුසුයි කියලා හිතන වේගයක් තියෙනවා. අන්න ඒ වේගෙට ඉඩ දුන්නොත් ඒක බොහොම වටිනවා කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් දැන් දවසක් කෙනෙක්ගේ වார்த்தාවක තිබුණා මොකද්ද, මම මේ කයට අවධානයෙන් ඇවිදගෙන ඉඳලා මම විනාඩියකට වාගේ මගේ අවධානේ සිතුවිල්ලකට ඇදිලා ගියා. ඊට පස්සේ ආපහු ඇවිල්ලා මම මේ කය දිහා බලනකොට මට තේරුණා මගේ කය කලින්ට වැඩිය වේගෙන් සක්මන් කරනවා කියලා. මට තේරුණා කලින් මම සක්මන් කරාට වැඩිය වේගෙන් මගේ කය ඒ වෙලාවේදී සක්මන් කරනවා කියලා. මොකද්ද මේ කියන්නේ? අන්න කයේ ස්වභාවික වේගයට ගිහිල්ලා තියෙනවා. අපි ඉතින් මුලාවට පත් වෙලා ඉන්න වෙලාවේ තමයි ගිහිල්ලා තියෙන්නේ. කමක් නැහැ. හැබැයි ආපුවම තේරෙනවා මේ මගේ කය කලින්ට වැඩිය වේගෙන් සක්මන් කරනවා දැන්. ඉතින් ඒකට තේරුම් ගන්න අන්න ඒ වේගෙන් සක්මන් කරන අර එයාට ඕනි ගන්න සක්මන් කරන වෙලාව තමයි හරිම වේගය කියලා තේරුම් ගත්තා නම් අනේ ස්වභාවික ගලණයට ඉඩ දෙන්න පුළුවන්. ස්වභාවික ගලණයට ඉඩ දෙන්න පුළුවන්. ඉතින් එහෙම උත්සාහ කරනකොට තේරෙනවා දැන් ගෙදර දොරේ වෙන වැඩක් කරත්, කඩේට ගියත්, රැකියාවට ගියත් අනේ ඒ ස්වභාවික ගලණයට ඉඩ දීලා ගියාම බොහොම පහසුවෙන් ඒ ගමන යවෙනවා. පහසුවෙන් යවෙනවා. හරියනි අර ඔටුවේ පිටේ නැගලා කාන්තාරයක් මැද්දෙන් යනවා වගේ ටිකෙන් ටික යම් කිසි ගමනකට අපි හුරු වෙනවා. අනේ ගමන හුරු කරගන්න ඔය සක්මනේදී ලැබිලා තියෙන අත්දැකීම වටිනවා. ඉතින් ඒක පාවිච්චි කරලා බලන්න පුළුවන්ද කියලා මම වෙන වෙන වැඩක් කරන අතරේත් මෙන්න මේ ස්වභාවික රිද්මය කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ. මම ගෙදර වැඩක් කරන අතරේ, වත්තේ පිටියේ වැඩක් කරන අතරේ, රැකියාවට යන අතරේ, එහෙම නැත්නම් කොහේ හරි වෙන දිහාවක ටවුමක් මැද්දෙන් ඇවිදගෙන යන අතරේ කොහොමද මෙන්න මේ ස්වභාවික ගලණය, මේ කයේ තියෙන ස්වභාවික හැකියාව ක්‍රියාත්මක වෙන්නේ කියලා බැලුවොත් ඔය ප්‍රතිපදාව බොහොම ශීඝ්‍රයෙන් වර්ධනය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ තමුන්ගේ දිනදා ජීවිතයේ ඒ ගලණයත් අඳුරගන්න උත්සාහ කරනවා. ඒ ස්වභාවික ගලණය අඳුරගන්න උත්සාහ කරනවා. ඉතින් එවැනි වූ ඒ උත්සාහයක් තමයි ඊළඟට තියෙන්නේ. සක්මන් පරියංග කරන්න ඒ අතරේ බලන්න මේ දිනදා ජීවිතයේ ගෙවන අතරෙත් යම් කිසි ගලණයක් තියෙනවද, ඒ ගලණය මට අඳුරගන්න පුළුවන්ද, පතරයක් කියවන අතරේ පතරයක් කියවනවා කියලා ඉන්නවනම් ඒකෙදි කොහොමද මේ ගලණය තියෙන්නේ, ඊළඟට වෙන වැඩක් කරන අතරේ කොහොමද මේ ගලණය තියෙන්නේ කියලා බැලුවොත් අන්න තමුන්ට අමුතුම විදිහේ රිද්මයක් අඳුරගන්න හැකියාවක් තියෙන. ඒ විදිහේ උත්සාහයක් දරන්න කියලා අපි කියමු.
ස්වාමීනාථ ලිඛිත ප්‍රශ්න එපමණයි. සහභාගීලා සිටින අයගෙන් මං ඉල්ලා සිටිනවා වාචික ප්‍රශ්න තිබෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න කියලා. අපිට විනාඩි 5ක් පමණ තියෙනවා. තව සුළු කාලයක්.
අවසරයි ස්වාමීනාංශ. මගේ නම බන්දුල සොයිසා. වහන්සේගේ දේශනාව සම්බන්ධයෙන් අපිට අදහසක් ප්‍රකාශ කරන්න අවසරයි.
ඔකියන්
වහන්සේගේ මේ අකක් බොහොම කාලෝචිතයි අපේ ජීවිතය ගෙවන අයට. වහන්සේගේ රළ ඉහළ පහළ යනකොට සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේ ඉතින් මේ බෝඩ් එක මේ සර්ෆ් බෝඩ් එක විසි වෙලක් යනවා, මේ වතුරෙත් ගිලෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඒ වගේ වෙලාවක මේ ආපස්සට හැබැයි සිහිය සතියට ගන්න පුළුවන්. හැබැයි අර ඉස්සෙල්ල වෙච්ච සතිය නැති වෙච්ච වෙලාවේ තිබිලා ඒ කරන කියන දේවල් එක්ක වචන හුමාරු එක්ක හිතේ වෙන මොන හරි දෙයක් ඒ කම්පන ඒක සෑහෙන වෙලාවක් ස්වාමීන් වහන්සේ රැඳිලා තියෙනවා. ඉතින් ඒ ගැන එතකොට නැවත නැවත හිත මේ පුරුදු වෙලා තියෙන ඉතින් ඒ ගැන ටිකක් දුස්පරොස් කීම ඒ දිහා කොහොමද සුවනන්ස එක ටිකක් දුරස්තව බලන්න පුළුවන්ද? වහන්සේ දේශනාවට අදාළව සුළු පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන් නම් හොඳයි.
ඔය ප්‍රශ්නේ නම් වටිනවා. ඉතින් ඔය ඕක තමයි වෙන්නේ. ඔය රළට අහු වුණාම උස්සලා පොළේ ගහනවනේ. අර ක්‍රීඩකයාටත් වෙන්නේ ඒක තමයි. ඉතින් අර ඔය සර්ෆ් බෝඩ් එක කකුලේ පොඩ්ඩක් ටිකක් නූලකින් බැඳගෙන තමයි අරගෙන යන්නේ. නැත්තම් ඒක කොහේ ගියාද කියලා හොයාගන්න බැරි තරමට අර රළෙන් උස්සල පොළොවේ ගහනවා. ඉතින් එහෙම තමයි. ඒක ස්වභාවිකයි. ඒක ස්වභාවික දේ තේරුම් ගන්න ඕනේ. ඉතින් රළලට අහු වෙලා බෝඩ් එකත් විසි වෙලා වටපිටාව ඉන්න කට්ටියටත් ඉතින් පොඩ්ඩක් අමාරු වෙලා ඔහොම තමයි. ඇඟට පත්තට අමාරුයි. ඊට පස්සේ ඔය කියනවා වගේ අර කොයි වෙලාවේ හරි සිහිය පිහිටව ගත්තාම අන්න ඒකෙත් අර පරණ ටික එනවා. පරණ ටික එනවා. පරණ ටිකෙන් මිදෙන්න කාලයක් යනවා. කාලයක් යනවා. ඉතින් ඒ ඒ ඒ ඒ එන එකත් ওই ක්‍රියාවලියෙම කොටසක්. ඒක මේ අපිට කියන්න බෑ ඒක මේ වැරදුනා කියලා. ඒ වෙනුවට තේරුම් ගත යුතු තමයි ඒ ක්‍රියාවලිය ওই විදිහට යම් කිසි ආපසු වීමක් තියනවා කලින් වෙච්ච සිදුවීම් එක්ක. ඉතින් ඒ ඒ ඒකට ටිකෙන් ටික මුහුණ දෙන්න ඒකත් එක්ක කොහොමද නැවතත් මුල් ස්ථානෙට අර සිහිය පිහිටවගෙන එන්න ස්ථානෙට කොච්චර වෙලාවක් ගත වෙනවද කියලා අන්න ඒක තමයි අපේ ප්‍රතිපදාව. එතකොට අපි හිතමු දැන් ওই විදිහේ කරදරයක් බාධකයක් එනවා. පද්ධතියට යම්කිසි ඩිස්ටර්බන්ස් එකක් දෙනවා අපි. කරදරයක් දෙනවා. ඒ කරදරේ දුන්නට පස්සේ ඒක නැවතත් යථා තත්ත්වයටපත් වෙන්න ඒ පද්ධතිය කලින් තියුණ තත්ත්වයටපත් වෙන්න කොච්චර වෙලා ගත වෙනවද කියන එක තමයි අපේ සිතේ භාවිත ස්වභාවය අපිට අත්දකින්න පුළුවන්. භාවිත සිතක ස්වභාවය තමයි අන්න මොකද්ද අර යම්කිසි කරදරයක් බාධකයක් අහම ඒක ඉවර වෙලා නැවතත් අර ස්වභාවික ගලණයට සාමාන්‍ය සිහිය පීටෝගෙන ඉන්න ස්වභාවයට එන්න කොච්චර වෙලා යනවද කියන එක. ඉතින් ඒක හොඳ මෙෂර් එකක් අපේ ජීවිතේ අපිට මැනගන්න පුළුවන්. මේ ප්‍රතිපදාව වඩනකොට තේරෙනවා සමහරලාට දවස් ගණනාවක් එක දිගට මේ මේ මේක පිටිපස්සෙන් එලෝගනේ එනවා. ඒ එලෝගනේ එන එකට ටිකෙන් ටික මුහුණ දුන්නොත් අනේ කාලෙත් එක්ක තේරෙනවා ඉස්සර තරම් එන්නේ නැහැ. ඉස්සර තරම් ආපහු පද්ධතිය යථා තත්ත්වයටපත් වෙන්න කාලයක් යන්නේ නැහැ කියන එක, ඉස්සර තරම් කාලයක් යන්නේ නැහැ කියන එක අත්දකින්න පුළුවන්. ඉතින් ඒ විදිහේ අත්දැකීමක් තමයි පෙරටු කරගන්න තියෙන්නේ. ඉතින් ඕක මට කියන්න මට මගේ අත්දැකීම හැටියට මට කියන්න පුළුවන් දේ තමයි නැවත නැවත කිරීම තුළින් තමුන්ටම තේරෙනව අන්න අර ගතවන කාලේ අර නැවතත් අර මේ කම්පණයෙන් එන මේවෙක අඩු වෙන්න ගතවන කාලේ නැවතත් ස්වභාවික ගලණයට යොමු වෙන්න ගතවන කාලේ ටිකෙන් ටික කාලෙත් එක අඩු වෙනවා කියන එක. ඉතින් අර ඒ ඒ ඒ හැකියාව තමුන් තුලත් වර්ධනය වෙලා එනවා කියන විශ්වාසය ටිකෙන් ටික ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ ඒක දකින්න පුළුවන් වෙන්නේ ওই විදිහේ දෙයක් ආවහම තමයි. ඔය දෙයක් ආවහම තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඔය ඔය මෙහෙම මේ ගැටලුවක් තියෙනවා කියන එක, මෙහෙම මේ රලෙන් අපි උස්සලා පොලේ ගහනවා කියන එක දකින්න පුළුවන් වෙන්නේ ඔය විදිහට කාම තමයි. ඉතින් මේ විදිහේ දේවල් ආපුවාම ඒවට එරෙහි වෙන්න එපා. ඒවට අනුග්‍රහ කරන්න ඕනේ. මොකද ඉතින් කවුරු හරි නිකන් ඔව් ඒක මේ ඒ අවධානයේ ටිකෙන් ටික දකින්න පුළුවන් මේ ගත වෙන වෙලාව අඩු වෙනවා කියලා. නැවතත් යථා තත්ත්වයට පත් වෙන්න ගත වෙන වෙලාව කාලේ අඩු වෙනවා කියලා. ඉතින් ඒක අත්දකින්න පුළුවන් වෙන්නේ අර එන කරදර බාධක අතරින්ම තමයි. ඒවා ආවේ නැත්නම් අපි හිතා ඉන්නේ නිකන් නිවන් වගේනේ හිතා ඉන්නේ. නිවන් වගේ හිතා ඉඳියට මොකද? අන්න එකපාරටම මේ උස්සලා පොලේ ගැහුවා වගේ තේරෙනවා. අප්පා අද නම් බිමටම වැටුණා කියලා. බිමටම වැටුණා කියලා තේරෙනවා. ඉතින් එහෙම අත්දැකීම් වලට ඇත්තටම ගෙවලා තියාගන්න තරම් වටිනවා. ගෙවලා තියාගන්න තරම් වටිනවා. ඉතින් කවුරු හරි බාහිර කෙනෙක් ඇවිල්ලා අපිට නොමිලේම මේ වගේ සේවාවක් සපයලා දෙන එකට අපි ඇත්තටම මේගොල්ලන්ට මේ සතුට ප්‍රකාශ කරන්න ඕනේ, ස්තුති කරන්න ඕනේ. මොකද අනේ විදිහේ දෙයක් අපේ හිත ඇතුලේ මේ වඩන ප්‍රතිපදාවේ තරම අපිට ඒක පරීක්ෂා කරගන්න පුළුවන් හැකියාවක් මේ තුලින් දිනුනෙලා එනවා. ඉතින් එහෙම හැකියාවක් ටිකෙන් ටික දිනු කරමු කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ තව අතක් එසවිලා තිබෙනවා නාමන්ත මහත්මයාගෙන්. මං හැකිනම් නාමන්ත මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා ලබන සතියේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න කියලා. මොකද අපිට සූම් සෙෂන් එක බාර දෙන්න ඕනි සිඩ්නි වලට. ඉගෙන කමක් නැද්ද කියලා මං කරුණාවෙන් ඉල්ලා
සිටිනවා. ස්තුති නදීප්. ඒ ප්‍රශ්නයක් නෑ, ඊළඟ සතිය මං ඒ ප්‍රශ්න අහන්න. තෙරුවන් සරණයි. හොඳයි, බොහොම ස්තුතියි.
මං පත්මා මහත්මියගෙන් ඉල්ලා සිටිනවා වැඩසටහන හවාර කිරීමේ කටයුතු සිදු කරන මේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
මේ අපේ පින් අනුමෝදනා කිරීම සහ ඔබ වහන්සේට වන්දනා කිරීමට බන්දුරු සොයිස මහතාට ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ පින් අනුමෝදනා කිරීමට. ඔබ වහන්සේ අද බොහොම වටිනා ධර්ම කරුණු රාශියක් ඉදිරිපත් කරනවා. බොහොම පින් සිද්ධ වෙනවා. මුලින්ම දෙවියන්ට පින් දීමට එත්තා අවතා චම්මේහි සම්